සොරේ නසා ගේමියන් ලියු මතුර වූවතන් ගීර්ගෙන් නසා තැවුල් පිරි ආත්මය සුවපත් කරගනිමු.
බුදුරජාණන් වහන්සේ එක්තරා පුන් පොහෝ දවසක උදරට හඳ බැබලෙමින් තිබෙන රාත්‍රියක එලි මහනි අභ්‍යවකාශයේහි භික්ෂු සංඝයා සිය ගණන පිරිවරාගෙන වැඩි සිටිනවා. ඒ භික්ෂුන් වහන්සේලා අතර වංගීස කියන මහරහතන් වහන්සේ වැඩි සිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරමින් සිටින වෙලාවේදී වංගීස හාමුදුරුව හදිසියේම පිරිස අතරින් නැගී සිටලා සිවුරේ කාංශ කරලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් කියනවා, ස්වාමීනි මට වැටහෙනවා, ස්වාමීනි මට වැටහෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වංගීස හාමුදුරන්ට කියනවා, ඔබේ වැටහීම ප්‍රකාශ කරන්නට කියලා අවසරයක් දෙනවා. ඒ අවසරයෙන් තමයි වංගීස හාමුදුරුව මෙහෙම බුදුගුණ වර්ණනාවක් කරන්නේ. චන්දෝ යතා විකත වලාකි නභේ විරෝචති වීතමලෝ භානුමා ඒවම්පි අංගීරස ත්වං මහා මුනි අතිරෝචසි යසසා සබ්බ ලෝකං. මේ ගාථාවේ අර්ථය මෙන්න මේ විදිහටයි එන්නේ. චන්දෝ යතා විගත වලාකි නභේ. නභේ කියන්නේ අහස. විගත වලාකේ වලාකුල් වලින් තොර වෙච්ච අහසේ චන්ද්‍රයාමි. චන්දෝ යතා විරෝචති වීතමලෝව භානුමා. වීතමලෝව දූවිලි වලින් පහ වෙලා දූවිලි වලින් තොර වෙච්ච ආකාශේ භානුමා හරියට සූර්යා වගේ. ඒවම්පි අංගීරස ත්වං මහා මුනි. අංගීරසයන්න් වහන්සේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ අංගීරස කියලා කියන්නේ ශරීරයේ අංගවලින් රැස් විහිදෙනවා. අපි ඒකට කියනවා භ්‍යාම ප්‍රභාවෙන් යුක්තයි කියලා. බම්බයක් පමණ ඈතක විහිදෙන රශ්මි ධාරාවකින් යුක්තයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුහාඳුරගේ මනස පිරිසිදුකම නිසා ඇතිවෙච්ච ශක්තියෙන් තමයි ඒ රශ්මිය ලබා දෙන්නේ. ඒ රශ්මියෙන් යුක්තයි. ඒක තමයි අංගීරසයන් වහන්සේ කියලා කිව්වේ. ඒවම්පි අංගීරසයන් වහන්සේ එසේම ඔබ වහන්සේ අතිරෝචසි යසසා සබ්බ ලෝකං. මේ ලෝකයේ අතරෙහි අතිශයින්ම බබලනවාය මහා යසසින්. මෙන්න මේ ගාථාව තමයි මේ ගීයට තේමා වෙලා තියෙන්නේ. මේ ගීයේ ඇතුළත් වෙන්නේ මේ චන්දෝ යතා විකත වලාකේ නභේ කියන මේ ගාථාවේ ඇතුළත් සාරාංශය වගේ වචන මාලාව. ඔබට මේ ගීයේ වචන මාලාව එහෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසියම් හැඟීමක් දැනෙනවා ඇති, අපමණ සදහයක් ඇති වෙනවා ඇති. මේ සදහය ඔබට යහපත පිණසම වෙනවා නොඅනුමානයි. Hey.
පිස්සුවේ සෝමහිමියන් ලියූගේ පද. ඔබ දැන් අසන්නේ සෝමහිමියන් දෙසූ බලපද. සෝමහිමියන් ලියූද දෙසූද මනසින් විඳිනු මිස මසසින් නම් එහිමි දැක්මක් නොවන්නේ මැයි. හිමියන් නික්ම ගොසිනි. එබැවින් සත් හිතදිනි මේ විරල වූ අපූර්ව වූ සෝමහිමි අමාසර අසන්නට දැන්ෙතින් කාලයයි.
සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස
දේවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේට විසිත් මහා පුරුෂ ලක්ෂණයක් තිබුණ බව කවුරුත් දන්නවා. ඒ විසිත් මහා පුරුෂ ලක්ෂණ උත්පත්ති ධම්ම තිබුණා. බුදු වෙනකලුත් තිබුණා. නමුත් ඒ මුල් කරගෙන කිසිය විශේෂ පූජාවක් කරන්නේ නැහැ. විශේෂ උපහාරයක් දෙන්නේ නැහැ. නමුත් යම් දිනක මෙවන් බෝධි ධම මූලයේ එවෙහි ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද එතෙන් පටන් ඒ බුදු පියාණන් වහන්සේට උපකාර කරන්න පටන් ගත්තා. එනම් පැහැදිලි ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිමි ශරීරයට නෙමෙයි උපහාරය උන්වහන්සේ ලබාගත් අවබෝධයටයි උපහාරය කියන කාරණාව. අද අපි මේ උපහාර කරන්නේ අන්නේ බුදු ගුණය බුදු නුවණ මෙනෙහි කරමින්. බෝධිය විශේෂයෙන්ම අපි සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයයි. බෝධිය සෙවණට ආපුනම අප කාටත් බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥානය මෙනෙහි වෙනවා. ඒ ඥානය ලබාගත් උත්තමයාට උපහාර කිරීමක් මේ සිද්ධ වෙන්නේ. ඒ උපහාර දෙආකාරයි ආමිත පූජා ප්‍රතිපත්ති පූජා යනවා. දැන් මෙතනදී අපි තුන් පාරක් නමස්කාරය කිව්වා. නමස්කාරයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනාවක් සිදු කළා. අපි පුංචි ප්‍රශ්නයක් අහුවොත් ඇයි මේ නමස්කාර කළේ කියලා මම දන්නවා බොහෝ දෙනෙක් කියනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන කාරණේ. නමුත් ඒ කියන්නේ පාලි පාඨයේ සිංහලට පරිවර්තනය කිරීමයි. අහන්න ඇයි ඒක කියන්නේ කියලා. නමෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා. ඒ උපහාරය පිළිගැනීම බුදුරජාණන් වහන්සේටයි. ඇයි බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ? බුදුරජාණන් වහන්සේ භගවා කියන ගුණයෙන් යුක්තයි. භගවා කියලා කියන්නේ භග්ග රාගෝ භග්ග දෝෂෝ භග්ග මෝහෝ යනාදී වශයෙන් කියන රාග ද්වේෂ මෝහ භග්න කළ භව ගමන වලක්කාලුහේ භගවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේ වශයෙන් ශ්‍රාවකයාට මේ භව ගමන නවත්තන්නට අනුශාසනා කළා, උපදෙස් දුන්නා. බුදුහාමුදුරන්ට යම් උපහාරයක් කරනවා නම් නමෝ කියලා ඒ හැමදෙනාගේම පරම යුතුකම තමයි උන්වහන්සේගේ අවවාදයේ පිළිපැදීම. ඒක තමයි උපහාර කරනවා කියලා කියන්නේ. ඒ අනුශාසනාව පිළිපදිනවා. ඒ අනුශාසනාව පිළිපදිමින් උපහාර කරනවා. ඒ උපහාරය ලබන්නද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුදුසුයි. බුදුරජාණන් වහන්සේ සදහවත් දායකයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසුයි කියන බව තමයි අරහතෝ කියලා කියන්නේ. අපි ඒ අරහතෝ ගුණය තමයි සිහි ගන්නවන්නේ උන්වහන්සේට උපහාර කිරීමෙන්. ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා නම් ආමිස පූජාව ඒ පස් පෙර පස නොවීම තියෙනවා. වෙනස දැන් මේකෙන් තේරුම් ගන්නට නමෝ කියලා කියන්නේ පිළිගත්තා කාටද පිළිගැනීම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇයි පිළිගත්තේ උන්වහන්සේ භගවානිසා ඊගවට ඒ අපි උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කිරීම උන්වහන්සේගේ අරහත්ුණේ අරහතෝ කියලා කිව්වා දැන් දැනගන්නට අපි මේ කරන්නේ උන්වහන්සේට එක්තරා විදිහක ආමිත පූජාවක් නමුත් පරිනිර්වාණ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අර දෙවියන් දෙවිවරුන් දෙව් මලින් ගණින් සෝදින් පූජා පවත්වද්දී මේ කිසි ආනන්ද මේ කිසිවක් මාහත කරන නියම උපහාරය නෙමෙයි මාහත උපහාර කරනවා නම් නියම උපහාරය මෙපමණකින් මා පිටුවර වෙන්නේ නැහැ මා නියම ආකාරයෙන් පිටුවා වන්නට නම් ප්‍රතිපත්තිය පූජා කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්ති වන්නට කියන එකයි. නිසා මේ විශේෂයෙන්ම වැදගත් අංගය වෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති වීමයි. පුංචි කතාවක් කියනවා ඊළඟ කොටසට. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හමු වන්නට එනවා බමුණෙක්. ඒ බමුණ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ හැමතැනම කියනවා ඔබ වහන්සේට සංග්‍රහ කරන ඇත්තන් විතරයි ස්වර්ගයට යන්නේ. වාසේ කියන සියල්ල අනිත්‍යයි කියලා. එහෙනම් ওই ස්වර්ගයකම අනිත්‍ය වෙන්නට ඕනේ. එතකොට ඔබ වහන්සේ කියනවා මේ ශාසනයත් අනිත්‍ය වෙනවා කියලා. ශාසනයත් අනිත්‍ය නම් එතකොට අනිත්‍ය දුක්ඛනාත්ම සංකල්පයක් නැති වෙනවා. ඔබ වහන්සේ ඒක නැති වෙනවා කියන්නේ මහජන අතරින් නැති වෙනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් නැති වෙනවා. එතකොට කාටද පුදන්නේ ස්වර්ගයට මොකද වෙන්නේ කියලා. බුදුහාමර දේශනා කරනවා බ්‍රාහ්මණය ගෙදර බුදුරු ඉන්නවා. ඒ බුදුරුන්ට උපහාර දක්වන්නට බුදු පූජා පවත්වන්නට ස්වර්ගයේ කවදාවත් හිස්සෙන්නේ නැහැ කියලා. කවුද මේ ගෙදර බුදුරු? අම්මයි තාත්තයි දෙන්න. අම්මයි තාත්තයි දෙන්නට උපහාර දෙකීම කොයිතරම් බුද්ධ ශාසනයේ තහවුරුනාද කියනවනම් බුදුහාමර දේශනා කරනවා බ්‍රහ්මාති මාතා පිතරෝ උපාචරයාති උච්චරේ ආත්මේයච පුත්තානං පජාය අනුකම්පක දරු ප්‍රජාවට අනුකම්පා කරන්නා වූ අම්මා තාත්තා දෙන්න දරුවන්ට ආත්මේයයි ආත්මේයයි කියලා කෙනෙක්ගේ තේරුම තමයි පින්නාත්නි යම් කිසි දරුවෙක් අම්මයි තාත්තයි දෙන්නට දුර බැහැර සිට ගෙනවොත් යමක් හිතුවා නම් ඒ පිළිමේ අනුසස් ඒ ඇත්තාට මේ ආත්ම භාවයේදීම අනුසස් වෙනස හේතු වෙනවා ප්‍රතිඵල වෙනස හේතු වෙනවා මේ ආත්මයේදීම ලබන්න පුළුවන් ඒකයි ආහනියෝ කියලා මේ ಗುಣපදයෙන් විග්‍රහ කළේ. නමුත් අපි දකින්නේ නැහැ එහෙම එකක්. ඇයි හේතුව? දැනගන්න මෙතනදී දේශනා කළේ මේ ආර්ය විනයෙහි ප්‍රතිපදාවයි. නිකන් හැම කෙනාගේම ප්‍රතිපදාව නෙමෙයි. මෙතන අම්මයි තාත්තයි දෙන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. දුරනුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. කොටින්ම කියනවා නම් පෙරවන් සරණදී උපාසකයන් වශයෙන් පන්සිල් රැකීමේ පොහොයෙන් පිළිවස් සමාදන් වෙ නැත්නම් එයත්ට තමයි අරි අටෙහි මත් ගමන් කරන ඇත්තෝ කියලා කියන්නේ. ඒ එවැනි අම්මෙක් තාත්තෙකුට එවැනි දරුවෙක් යම් උපහාරයක් කරනවා නම් අන්න ඒ උපහාරයයි මෙතන අදහස් කරන්නේ මේ ආත්ම භාවයේදීම විපාක ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අම්මෙක් තාත්තෙක් වෙන්නට යමෙක් අම්මෙක් තාත්තෙක් වශයෙන් දූ දරුවන්ගෙන් පිටුම් ලබන්නට උපහාර ලබන්නට සුදුසු වන්නේ නැහැ දරුවෙක්ව මෙලවට ගෙනාපු පමණින් කියලා. යම් අම්මෙක් තාත්තෙක් දරුවන්ගෙන් ගරු සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවා කෙනෙහි දානෙන් ප්‍රිය වචනය සමානාත්මතාවය අර්ථචර්යාව කියන සතර සංඛා වස්තුවේ සංඝා කළ යුතුයි කියනවා. දානෙක කැප කිරීම කැපවීම. එතකොට අම්මයි තාත්තයි දෙන්න ධර්ම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ජීවිතේ කැප කරලා තියෙනවා. හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම දැනගත යුතුයි. ධර්මා කෙරෙහි යම් කැප කිරීමක් තියෙනවා නම් ඔය තුරි කැප කිරීම ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් කැප වී සිටින අම්මා තාත්තා දෙන්නට ධර්මයෙන් වෙනුවෙන් කළ නොහැක්කක් නැහැ. මොන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අම්මගේ තාත්තගේ යම් අඩුපාඩුකම් තියෙනවා නම් අසමගිකම් තියෙනවා නම්
යම් දුරාචාරයන් තියනවා නම් දරුවා දිහා බලලා දරුවෙක්ගේ මූණ දිහා බලලා දරුවන් ගැන හිතලා ඒව අඩු කරගන්න අම්මට තාත්තට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඉන්නවා නම් මේ හැඬ හඬ ඇහෙන තෙක් මානේ ඉන්නවා නම් අම්මෙක් තාත්තෙක් දැනගන්නට ඔබේ ජීවිතයේ ඔබ දරුවන් වෙනුවෙන් කැප කළ පුද්ගලෙක් නම් දරුවා වෙනුවෙන් පිළිවන්ට තියනවා කියලා. මෙවීම දුෂ්චරිතයෙන් වැළකීමයි සුචරිතෙහි යෙදීමයි. එහෙම නැත්නම් කවදාවත් දරුවෙකුට යහපතක් වෙන්නේ නැහැ තමන්ගේ. ඒ වගේම දරුවන්ගෙන් ලැබිය යුතු ගෞරව සැලකිල්ල තියෙනවා නම් ඒව ලැබෙන්නේ නැහැ අම්මෙක් තාත්තෙක් වශයෙන් ලබන්නේ තේනවා. මේ කාරණේ මතක් කළේ අද අපේ සමාජයේ දූදරුවා අසරණයි. හුඟා දූදරුවන් අසරණයි. අම්මලගේ තාත්තලගේ පසුබිම නිසා. විශේෂයෙන්ම තාත්තල නිසා. අද මතක් කරගන්න ඕනේ අපිට මහා විනාශයක් වීගෙන යනවා. මතක පොඩ්ඩක් මතක් කරලා දෙන්න. අපේ ජනගහනයේ වේගය සංසන්දනය කරන්න 17කින් සිංහලයාගේ ජනගහනයේ වේගය නැවතිලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ඇයි මේක වුනේ කියලා හිතන්න අපිට ආර්ථිකය හොඳ නැහැලු. ආර්ථිකය නෙමෙයි ප්‍රශ්නේ. තාත්තලට විශේෂයෙන්ම තාත්තලට මත්පැනට සිගරට් වලට සූදු වලට රේස් වලට අනිත් දුරාචාරයන්ට සල්ලි අවශ්‍යයි. ඒවට සල්ලි හොයන්න දරුවන් ලැබීම නවත්තනවා. දරුවන් කියන්නේ දරුවන් කම්පතු කරනයි කියලා. මේකයි කෙනින්ම කියන්නේ. අම්මලගේ පැත්තනොත් ඒක සිද්ධ වෙනවා. යම් යම් හේතුනොට අම්මලත් ඒ විදිහට ඒවට අනුබල දෙනවා. මේ තත්ත්වය උදේ මේක ඇති වෙලා තියෙනවා. බලන්න තව අවුරුදු 50ක් 50ක් යනකොට මොකද වෙන්නේ කියලා. දරුවන් කියන්නේ සම්පත එක දැනගන්නට. ඔයත් ප්‍රතික්ෂේප කරන්නේ සම්පත. ඔය කොයි අම්මකටද කොයි තාත්තකටද කියන්න පුළුවන් මගේ ඊළඟ දරුවා මේ සමාජයට සැනසෙල්ලක් ළඟා කර දෙන්නේ නැහැ කියලා. මේ සමාජයේ මහා ශාන්තුරේ නොවේ සමාජයේ වැඩ ඇති පුද්ගලෙක් නොවේ කියලා කොයි අම්මකටද තාත්තකටද කියන්න පුළුවන්. දරුවා වෙනුවෙන් දානයේ ප්‍රේම වචනේ සමානාත්මතාවේ අර්ථචාරයක් කියන මේ සතර සංග්‍රහ වස්තුව ජනවන අම්මා තාත්තා දෙන්නට පුළුවන් දරුවා සමාජයේ සම්පතක් කරන්න. ඒ අම්මගේ තාත්තා, ඒ අම්මන තාත්තට. එහෙනම් අම්මයි තාත්තයි යුතුයකම් පරිහරණය කරන තමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී හිතන්න අම්මෙක් තාත්තෙක් වශයෙන් හරියට ප්‍රේම වෙනවා නම් ඒ අම්මා තාත්තා දෙන්නට දරුවන්ගේ සංග්‍රහය ලැබෙනවාමයි. එවැනි අම්මෙක් තාත්තෙක් දෙන්නට දරුවා සංග්‍රහ කරනවා නම් ඒ දරුවාට වාසනාව උදා වෙනවාමයි. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවා වෙනුවෙන් ඉටුකලයි යුතුකම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පාපා නිවරණින්ති කල්යාණේ නිවේසෙන්ති යනාදී වශයෙන්. දරුවා පාපයෙන් වළක්වන්නට ඕනේ. පිරිහින මාර්ගවලින් දරුවා වයින් කරන්නට ඕනේ. යහපත් මාර්ගෙහි දියුණු වෙන මාර්ගෙහි දරුවාව දාන්නට ඕනේ. යම් අම්මෙක් තාත්තෙක් දරුවාගේ පරිහානියට උදව් කරනවා නම් ඒ අම්මයි තාත්තයි මේ ආත්මභාවයෙන්ම ගැරහීමට ලක් වෙනවා. සමහර අම්මලා ඉන්නවා සමහර තාත්තලා ඉන්නවා දරුවන්ගේ පරිහානියට අත දෙනවා. ඒක වලක්ව ගන්නට නෙමෙයි උත්සාහ කරන්නේ සමහර කට ඒවත් තල්ලුවක්ම දෙනවා. පස්සේ අම්මලා තාත්තලා අඬනවා වැළපෙනවා අනේ දරුවට රිදෙයි කියලා. දරුවට වේද දරුවා වේදනාවට පත් වෙයි. දරුවා තරහනේ මේ වගේ කුහු සිතිවිලි හිතේ දරාගෙන දරුවා නොමග යන විදිහට අම්මලා තාත්තලා වැඩ කරනකොට පස්සේ පස්තරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට සිහියද ගන්නට දරුවා වෙනුවෙන් ඔබේ කැපකිරීම අවශ්‍යයි. නැත්නම් මුලින්ම මහා ජාතික විනාශයක් සිද්ධ වෙනවා. තමාවුත් 50කට මෙහා පැත්තේ ඔයත්තන්ගේ මේ දුෂ්චරිත ප්‍රතිපදාව අතාරින්නේ නැත්නම් දැනගන්න ඔයත්තන්ගේ පුංචි දරුවගෙන් ඊළඟ එන පරම්පරාවට ඔයත්ත වැඩි උන්ද තියනවා කියලා. වැඩි උන්ද ලෑස්ති කරනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. දන්නවා අතීතයේදී යම් යම් දේශපාලන ප්‍රශ්න හේතු කොටගෙන අපේ දූදරුවන්ට වැඩි උන්ද එල්ල වුණා. අනාගතයේදී එල්ල වෙනවා. මොකද සිංහල වර්ගයාගේ සිංහල බෞද්ධයාගේ පරිහානිය හේතු කොටගෙන අන්තිමට සුළු ජාතීන් ඉහළට ආපුවම අපේ ඇත්ත සුළු ජාතීන්ට වෛර කරන්න පටන් ගන්නවා. වෛරය සඳහා පොළඹවනවා දේශපාලනඥයෝ. මේක හොඳට සිහියට ගන්න. ඒ නිසා පින්වත්නි මේ බෝධීන් වහන්සේට මේ කරන උපහාරය තියෙනවා නම් මේක මේ උපහාරයත් එක්කලා ප්‍රතිපත්ති පූජාවත් හදා ගන්න. බුදුමහාමරණට නමස්කාර වේවා කියලා කියනවා නම් ඔයක දුෂ්චරිත අතහරින්න. දුෂ්චරිතයේ නිසයි හැම පරිහානියක්ම. හොඳ හිතෙන් හොඳ අදිෂ්ඨානයෙන් අවදි වෙන්නට. අවදි වෙමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා හොඳ සිහියෙන් කියන්න. නච්කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේකන මේ කර්මීවති සූත්‍රේ ගාථාව සිහිරන. මගෙන් දුක කිසිවෙකුට නොවේවා, හැම සත්වයකටම යහපතක්ම වේවා කියන සිතවිල්ලෙන් ඇලෙන්නමද පයතියන්. පයතියන ඒ ගාථාවේ අන්තිම වචනේ සක්වේ සත්තා භවන්ත සුඛිතත්තා. සක්වේ සත්තා භවන්ත සුඛිතත්තා කියන වචනේ මුමරමින් පොඩ්ඩක් එතනම එහාට මෙහාට සක්මන් කරන්න. අපි සාමාන්‍යයෙන් කියන සියලු සත්ත්ව සුපත්ත්වා කියලා නරක නැහැ. නමුත් සක්වේ සත්තා භවන්ත සුඛිතත්තා කියන වචනය සියලු සත්ත්ව සුපත්ත්වා කියන වචනයට කිට්ටු කරනවා. ඒ කිට්ටු කරනවා නෑ. මොකද සක්වේ සත්තා භවන්ත සුඛිතත්තා කියන වචනේ බුදුහාමරගේ බුද්ධ වචනේ. හිතන්න අපි ස්පිරිට් එක සිංහලට පරිවර්තනය කරමු. කී මොටික දවසක් කී දෙනෙක් පිරිත් අහයිද? නම් අපි පාලියෙන් පිරිත් අහනවා හැමදාමත් කියනවා. බුද්ධ වචනේ අහනකොට කාටවත් එපා වෙන්නේ නැහැ. ඒ බුද්ධ වචනේ ශක්තියයි. ඒ වගේම සක්වේ සත්තා භවන්ත සුඛිතත්තා කියන වචනේ ශක්තිය තියෙනවා. මේකත් ඒ පැත්තෙන් එක ආකාරයක්. අනිත්ක සියල්ලු කියනකොට ශබ්ද ශාස්ත්‍රයේහි සුභ ගණයක් තමයි නමත් පැතිරීම නැහැ. සක්වේ සත්තා කියනකොට වැටෙන පේනවා බුදුට ඒ වචනේ වලක ආකාරයෙන් එහා මෙහා පැතිරෙන ආකාරයෙන්. දැන් අපි දන්නා ඈතට පතර දෙන්නේදී ඒ පතරෙන් හැමතිස්සෙම රළ වලක ආකාරයෙන්. ඒ වගේ සක්වේ සත්තා කියනකොට අපි ශක්තිය මේක තියෙනවා. එතකොට මේ ශක්ත තරංගය හරිම ප්‍රසන්නයි. හරිම හිතකරයි. මේ ස්වරය වාක්‍යයට මුහුණන්න වාක්‍යයත් එක්කම මුසු වෙන්නට ගෙදර ඉන්න කීප දෙනාත් එක්ක එකතු වෙලා මේක වාක්‍යයට මුමුණනකොට ඒ අවට පරිසරය බොහොම ශාන්තිකර වෙනවා. නිකන් නෙමෙයි මේ කරන්නේ. මගේ දුක කිසිවෙකුට නොවේවා කියන සංකල්පය ඉඳගෙනයි. ප්‍රම සිල්වතේ තෙරුවන් සරණ කියන උපාසකේ මෛත්‍රී චින්තාව වඩනවා. ඒකට පිටවල බුදුහාමරත් එක්ක ලං වෙනවා. ලං වෙන පාපයෙන් ඈත් වෙනවා. පාපයෙන් ඈත් වෙන ඇතන කුසල ශක්තියෙන් දියුණු වෙනවා. කුසල ශක්තිය දියුණු වෙනකොට ඔයත්ගේ සාංසාරික අකුසල වේග යටපත් වෙන කුසල ශක්තිය නිස්මතු වෙනවා. යහපතක් ශාන්තියක්ම ඇති වෙනවා. මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. මතක තියාගන්න බුදුහාමරට බුද්ධ පූජාන් කියන මේ ලින් එකක් රැක ගන්න අමතක වුණා කියලා බුදුහාමර තරහ වෙන්නේ නැහැ කාටත්. බුද්ධ පූජාවෙන් අයින් කරලා පස්සේ තවදුරටත් බුද්ධ පූජාව නෙමෙයි ඒක ආහාරයක් විතරයි. ඒක දෙන්න සතුට කරගන්න. හැබැයි අමතක කරන්න පුරුදු වෙන්න එපා. එතකොට බුද්ධ පූජාව කරාට කියන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි අමතක කරන්න. මොනවාද සංසාරය කියන්නේ මොකක්ද? ඉපදී ඉපදී මැරි මැරි යන කපනයි. හොඳයි. ඒ සංසාරේට අතීතයේ අයිතිද? අයිති. වර්තමානයේ අයිතිද? අයිති. අනාගතයේ අයිතිද? එකක්යි වර්තමානයේ දුකක් තියෙනවද? එන මොනවාගේ දුකක් තියෙන්නේ? ඉපදෙලා නම් ඉන්නවද? ජීවත් වෙන දුකක් කරලා තියෙනනේ. අන්න ජීවත් වෙන දුකක් කරලා තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ බලාපොරොත්තු වෙන එකද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, පංචේන්ද්‍රයන් සත්කරමින් ජීවත් වෙනවා. බුද්ධ ධර්මයේ පංචේන්ද්‍රයන් සත්කරමින් ජීවත් වෙන එක කැපයිද අකපයිද?
සපත්තෙන් තියෙන දහමක් දිනන දේශනා කරන්න. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ
අනේ මම මෙච්චර දුක් වෙනලා සාරාංශය කම්පණන්නත් නොල්ලේ මම මුතුනේ මේ මේක මේ සැපෙන්න දෙන්න කියන්නේ නෙමෙයි නිවන් සැපෙන්න දෙන්න කියන්නේ. කියලා නම් මක්කාරට වෙලකටද? ඈ නෑ ඒ පැත්තට තමයි වැක්කපච්ච සූත්‍රය දේශනා කළේ. අහලා තියෙනවද? වැක්කපච්ච සූත්‍රය කියන්නේ ඔක්කොම ආර්ථික ප්‍රතිපදාවක දුෂ්චරිතයෙන් වළකීම සත්‍යවත් වෙන හැටි සේවන මේ සූත්‍රේ අතුරත් කරලා තියෙනවා. ඒතර පංචකාම එපාන බුදුහාමුදුරු කියයි දෙක මනන සිකාමවත් සූත්‍රයේ මොන සමාජ දර්ශනය මේක ඇතුළේ තියෙනවා. පළවෙනි ද කාරණා 14 දේශනා කරන කියන්නේ ඔබ මේ කාරණා 14 14න් වළකිනවද? ඔබේ ලෝක විචාරය ප්‍රතිපත්ත උපෝති මෙලවක් තියෙනවා පරිලවක් තියෙනවා කියලා. ඒක කියන ඔක්කොම මේ ලෝකේ වාසනාවන්ත කරගන්න ඒවා. දැන් මෙතන ඔක්කොම කියන ප්‍රධාන රඟිතාව මේ ලෝකේ තියෙන එක නෙමෙයි මෙලව සැපෙන්න තියෙන එකක් නෙමෙයි කියලා. දැන් ඔයත් ඒ කියන්නේ මේ ඔක්කොම කරේ අනේ සසර කොහේ හරි දුකින් මිදෙන්න ලැබේවා කියලා. දැන් මොකක්වත් නැහැ. දැන් මේකද අපිට තියෙන දුක්ලම බුදුදහමස එතකොට මෙහෙම නම් බුදුදහම සම්පූර්ණික නෑනේ. බුදුදහම අකාලික නෑනේ. ඒක ඉපස්සක නෑනේ. වර්තමානික වෙන්නේ නෑනේ මොකද කරපුනම. මේ මොකක්ද කියන්නේ බුදුහාමුදුරු කියන්නේ එකක් අපි හිතාගෙන ඉන්නේ අපි කරන්නේ. තවත් එකක්. දැන් මේක කළා නම් මේ පින්කම කරා නම් මේ පින්කම ආනිසංසය සම්පූර්ණික වෙන්න ඕනේ. මේ පින්කම ආනිසංසය අකාලික වෙන්න ඕනේ. ඒ ඉපස්සක වෙන්න ඕනේ. එතකොට ඒවා අපි ලබන්නේ නැහැ මොකද හේතුව අපි හිතාගෙන ඉන්නවා ඒක අපිට අයිති නැහැ දැන් කොහේ කෙලවරකින් තමයි නිවන් දකින්න තියෙන්නේ කියලා. ඉතින් පින්වත්නි අපිට මේ ධර්මයේ සාන්දිටික ගුණ ලබන්නට ගිහියන්ට ගිහි ප්‍රතිපදාවක් තියෙනවා පැවිද්දාට පැවිදි ප්‍රතිපදාවක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ගිහියා ගිහි ප්‍රතිපදාව තේරුම් ගත්තෙත් නැහැ පැවිද්දා පැවිදි ප්‍රතිපදාව තේරුම් ගත්තෙත් නැහැ. අපි කවුරුත් අපි අපේ ප්‍රතිපදාව පුළුවන් ආකාරයකින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනත්දී දැන් කියවා බුදුහාමුදුරු දකින්න කරන්නේ කියලා. කොහොමද බුදුහාමුදුරු දකින්නේ? බුදුහාමුදුරු දකින්නේ. වායි කියන්නේ බුදු පිළිමේ දිහා බලාගෙන බුදුහාමුදුරු දකින්න පුළුවන්ද? බුදුහාමුදුරු ධර්ම දකින්නේ නැති බුදුහාමුදුරන් දකින්නේ නැති කිව්වා. යෝ ධම්මං පස්සති තමං පස්සති. යමෙක් ධර්ම දකින්න එතකොට මාර්ග දකින්න පුළුවන් කියලා. ධර්ම දකින ක්‍රම කීපයක් තියෙනවා. ගිහියන්ට ගිහි ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව පිළිපදිනොත් නම් එයාට ධර්ම දකින්න පුළුවන්. පැවිද්දන්ට පැවිදි ප්‍රතිපදාව තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා නම් එයාට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ධර්ම දකින්න පුළුවන්. ගිහි පැවිදි දෙකොට්ටාසයෙන් එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරමින් දකිනවා. ඒ කියන්නේ නිවන් දැක්ක අවස්ථාවට. එතෙක් ඒ අත්‍යන්‍ය ප්‍රතිපදාවට අනුව දකිනවා. ඒක කියලා අවම අවස්ථාව තමයි නිති පන්සිල් පොහොය අටසිල් කියන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවවත් නැත්නම් අපිට බුදුහාමුදුරන්ට කිට්ටු වෙන්නත් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම තියා මල් ටොන් ගණන් ගෙනල්ලා බුදුහාමුදුර වැහෙන්න දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. අපි පංචශීල ප්‍රතිපදාවටවත් ගරු කරන්නේ නැත්නම්. ඔයත්න්ට ওই දුක් දුම්නස් ඔක්කොම මොකද හේතුව? ප්‍රධාන හේතුව තියෙන්නේ දුස්සීල භාවය. එනනම් ධර්මපාල ජාතකයේ කියනවා මගේ පරම්පරාවේ ඇත්තෝ අඩු අවශ්‍යයෙන් මැරෙන්නෙත් නැහැ කියලා. ඇයි හේතුව? මගේ පරම්පරාවේ ඇත්තෝ දස කුසලෙහි පිහිටි ඇත්තෝ. අඩු අවශ්‍යයෙන් මැරෙන්නෙත් නැත්තම් ලෙඩ දුක් අඩුයි කියන එක අහන්න දෙයක්ද? එහෙනම් දස කුසලෙහි පිහිටියා නම් ලෙඩ දුක් අඩුයි. දුක් දුම්නස් අඩුයි. දීර්ඝාෂ භුක්ති විඳිනවා. තෙරුවන් සරණ ගියන් පන්සිල් රකින්නවා කියලා කියන්නේ දස කුසලෙහි පිහිටියා කියන එකයි. එතකොට දැන් මේක සිද්ධ වෙන්න හේතු තියෙනවා. නානා හේතු තියෙනවා මේ පසුබිමේදී ඔබට යහපත සිද්ධ වෙන්න. පංචශීලයේ පළවෙනි කාරණා හතර තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාදයෙන් වැළකීම. මේ හතරට කියනවා කර්ම ක්ලේශ කියලා. කර්ම ක්ලේශ කියලා මේ හතර කඩනවා. මේ දුෂ්චරිත හතරක් වශයෙන් ගත්තොත් ප්‍රාණඝාත, අදත්තා දාන කියන මේවා මේ කාරණා හතරට කියනවා කර්ම ක්ලේශ කියලා. කර්ම ක්ලේශ කියන්නේ මනස අපිරිසිදු කරන ක්‍රියාවන්. ඒක මනස අපිරිසිදු කරනවා කියන්නේ හිතේ මේ ශක්තිය නැති වෙනවා කියන එකයි. හිතේ මේ ශක්තිය නැති වෙනවා කියන්නේ බුද්ධිය නැති වෙනවා කියන එකයි. ඒතර බලන්න ඔයයන් ගිය ප්‍රතිපදාව තුළ කොහොමද தත්ත්වය කියලා. හිතන්න එපා ඔයයන් ගිය ප්‍රතිපදාව මේ ගිහිල්ලා මැස්සෙක් මදුරු මැස්ස මදුරු වර්ණක විතරක් කියලා හිතේ. හිතන්න එපා කාම මිත්‍යාචාරයට අහු වෙන්නේ ගිහිල්ලා මේ එක එක තැන්වල ගිහිල්ලා කරන්නේ විතරක් කියලා. ඇයි රූප වාහිනී දිහා බලාගෙන ඉන්නකොට කාම මිත්‍යාචාරය නෙමෙයිද? මනෝ කර්මයේ සිද්ධ වෙන්නේ නැද්ද? පය ගණන් තිස්සේ බලාගෙන ඉන්නවා දිගට 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 බලාගෙන ඉන්නවා. මොනක් කියන්නේ දිගටම තියෙන්නේ? එතකොට තමන්ගේ ඇතුළ ක්‍රියාත්මක නැද්ද? තමන්ගේ ඇතුළ ක්‍රියාත්මකයි කියලා කියන්නේ තමන්ගේ ඇතුළත කර්මය නැද්ද? හොඳට වැදෙනවා. විපාකයෙන් නැද්ද? වෙනවත් එහෙම පටලවා එනවා. රූපවාහිනී තියෙනවා, ප්‍රාණඝාතයක් තියෙනවා, ඔය පංච දුෂ්චරිතයම තියෙනවා. අපි සිල් රකින්නවා කියනකොට සිල් රකීමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ මානසික සංවරය ඇතිවීමයි. මේ කාරණා හතරෙන් මානසික සංවරය ඇති වෙන ප්‍රතිපදාවට ඔයත් පිළිපැත්ත ඔයත් රූපවාහිනී පාලනය කරගන්න බාධාවක් වෙන්නේ නැහැ. ඒ තුලින් ඇති වෙන මානසික විකෘතිතාවය වළක්ව ගන්නත් පුළුවන්. රූපවාහිනී බලාගෙන හිටියත් ලෙඩ වෙන්න පුළුවන් අධික කාම ආශාව වර්ධනය වෙලා. අධික ද්වේෂය වැඩි වෙලා ලෙඩ වෙන්නත් පුළුවන් රූපවාහිනී බලාගෙන හිටියත්. මේ අනුව ඔයත්නම් තේරුම් ගන්නට අපට මහ විශාල බාධක තියෙනවා. මම ඉතාම කෙටියෙන් ওই ටික කියලා දීලා ඒ අනුව මම භාවනාවකට යොමු කරනවා සත්ව වෙලාවක්. මම කියන දේ පොඩ්ඩක් අහගෙන හිටියොත් සම්බන්ධ කරලා මෙතන සම්බන්ධය අල්ලගත්තු ඔය ඇත්තන්ට පුළුවන් සාමාන්‍යයෙන් Tamanට මේ බුදුගුණ සීකරගන්න අවශ්‍ය විදිහට මම පෙන්නන්න. දැන් අපි කියනවා ඉතිපිසෝ භගවා අරහත්. දැන් ඔයත් මම දැක්ක ඉතිපිසෝ භගවා අරහත් සම්මා සම්බුද්ධ කියලා සාමුරුත් එක්කලා ඔහේ කිව්වා. හ්ම්? ඔහොම නෙමෙයි කියන්න කියලා තියෙන ගාථාවේ. ගාථාවේ කියන්න කියලා තියෙනවා ඉතිපිසෝ භගවා අරහත්. ඉතිපි මේ කාරණේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්. අරහන් කියනකොට දැනගන්න ඕනේ මේ කාරණේනේ මං අරහත් කියලා කියන්නේ. මෙන්න මේ හිඳයි මං අරහන් කියලා කියන්නේ කියන එකත් දැනගන්නට ඕනේ. එතකොට ඇයි අරහන් කියලා කියන්නේ? ශාස්ත්‍රඥ වහන්සේලා අතර රහසින්වත් පවුන කරන එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. මොකද රාග ද්වේෂ මෝහ දුරුකල්ලා භගවා තත්ත්වයට පත් වෙලා කියන නිසා රාග ද්වේෂ මෝහ භග්න කිරීම තමයි භගවා කියන්නේ. රාග ද්වේෂ මොහ බග්න කළා සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. කොතෙන්දද මේ බෝධිය සංකේතවත් කරන්නේ? ඒකයි බෝධිය සංකේතවත් කරනවා. බෝධි මුලේදී තමයි රාග ද්වේෂ මොහ බග්න කළේ. රාග ද්වේෂ මොහ බග්න කරපු බුදුරජාන් වහන්සේ එතනදී සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. ඒක තමයි සම්මා සම්බෝධියට පත් වුණා කියලා කියන්නේ. සම්මා සම්බෝධියට පත් වීමයි භගවාගුණිය ලැබීමයි දෙකේ වෙනසක් දෙකම එකට තමයි සිද්ධ වෙන්නේ. යම් වෙලාවක ඒ භගවා තත්ත්වයට නැත්තම් සම්බෝධියටපත් වුණා නම් එතන ඉඳන් පිරිනිවන් පාන මොහොත දක්වා බුදුරජාණන් වහන්සේගේ මුවින් පිටවෙච්ච එකද වචනයක්වත් ආයි දෙකක් නැහැ. ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා සම්පන්තං තතියම කෝති නෝ අඤ්‍යතා. ඒ සියලු දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. නෝ අඤ්‍යතා වෙනස් වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ තිවිච්ඡති. ඒ නිසා තථාගත කියලා කියනවා. දැන් අරහන් කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි කියනවා ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදුම් ලබන්න සුදුසුයි කියලා. ඒක මහා සකලදායි සූත්‍රයේ දක්වනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දර්ශන කියන මේ පංචාංගයන්ගෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ ජනතාවගේ ශ්‍රාවකයාගේ වන්දන මාන පූජනාදියට සුදුසුකම් ලබනවා කියලා. ඒක එහෙනම් ඒ සුදුසුකම තමයි මේ සකල ප්‍රේෂයන්ගේ ඇති. දැන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සීකරන තැනත්තා අරහන් කියන කොටම බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් නියම පූජාව ප්‍රතිපත්ති පූජාවයි කියලා අරහන් කියන තැනත්තා දැනගෙන ඉන්නට ඕනේ. මම අනුගානේ පන්සිල් රකින තැනත් එක්කත් වෙන්නට ඕනේ ඒ උතුම් පූජාව කරන්න, නියම පූජාව කරන්න. ඒ නියම පූජාව කරන තැනත්තා තමයි බුදුහාමුදුරන්ට ආමිෂයෙන් පූජාවක් කරන්න බුදුහාමුදුරුවෝ දකින්නේ. ප්‍රතිපත්ති පූජාව තියනවා නම් තමයි බුදුහාමුදුරන්ව දකින්නේ ධර්මයේ තුලින්. මෙන්න මෙහිමයි බුද්ධ පූජාව කියලා. ඒතකොට යාතරක්ක බුද්ධ පූජාව තියන්නේ නැහැ. ඊට පස්සේ බුද්ධ පූජාව පූජා කරනවා. පූජා කරනකොට කවදාවත් බාල්දු කරන්න එපා. පන්සිල් රකිමින් ඒ දේ කරනකොට මෙන්න මේ විදිහට බුදු ගුණයත් සීකර ගන්න. දැන් මංගාව පන්සිල් රකිමේ ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව මම බුදුහාමුදුරන්ට කරන උපහාරයයි බුදුහාමුදුරන්ගේ අරහත් ගුණයටයි උපහාරයේ එක ලබන්නේ බුදුහාමුදුර සුදුසුයි. ඒ නිසා බුදුහාමුදුර අරහත් කියලා කියනවා.
සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ සංදිත්තික අර්ථාලිකාදී ධර්ම දේශනා කරන්නත් ඒ ධර්මයි වරදින්නෙම නැති වෙන්න දේශනා කළා ඒ නිසා සම්මා. මේ දේශනා කළේ කොහොමද ඒකේ විදිහට අවබෝධ කළා? සම්බුද්ධ තමන් වහන්සේ විසින්ම ඒක අවබෝධ කරගෙන තියෙනවා නවරදින්නටම දේශනා කරන්න හැකියවන පරිදි. ඒ නිසා සම්මා සම්බුද්ධ විචාචර්ණ සම්පන්නෝ ඒක නිකන් ලැබිච්ච එකක් නෙමෙයි. ඒක මහා පරිත්‍යාගයකින් ලැබිච්ච එකක්. මහා කැපකිරීමක් කළා. මම බුදු වෙනවා කියලා යම් දවසක අදිෂ්ඨාන කරා නම් එදා ඉඳන් බෝධි මූලයට එනකල්ම යම් ආකාරයක බුද්ධකාරක ධර්ම පිරුණා. ඒ හැම එකක්ම පසලස් චරණයක් වුණේ තමයි තියෙන්නේ. ඒ පසලස් චරණ ධර්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීල ඉන්ද්‍රිය සංවර සීල ආදී වශයෙන් කියනවා. ඒක දැනගන්න පොතපත් කියවලා ඒ පසලස් චරණ ධර්ම පිරුවේ බෝධි මූලයට ඇවිල්ලා වාඩි වෙනකල් එතෙන්ට වෙනකල්ම ඒව තමයි. ආයි විද්‍යා නෙමෙයි. විචා ධර්ම කියන්නේ විපස්සනා ඥානයෙන් පටන් ගන්න. විපස්සනා ඥානයෙන් පටන් ගන්නවා නම් ඊට ඉස්සෙල්ලා විපස්සනා ඥාන ලැබුවා නම් බුදුහාමුදුරුවෝ එහෙනම් මෙතෙක් කියලා බුදු වෙන්නේ නැහැ. අර පසලස් චරණ ධර්ම පාදක කරගෙන බෝධිය මූලයේදී විපස්සනා ඥාන මනෝමය විද්ධි රිද්ධි විදේ ආදි වශයෙන් ඒ ආශ්‍රවක්ෂේක ඥානය කර කෙලවර කළ තියෙන විචා ඥානාට ලැබුවා. ඒ කියන්නේ ඒක ඔක්කොම එකට විපස්සනා ඥාන ආශ්‍රවක්ෂේක ඥාන ලැබනකොට ඒක අතරේ තමයි මේ අනිත් හැම තියෙන්නේ. ඒත් මේ ආශ්‍රවක්ෂේක කිරීමත් එකම අර ඥාන සියල්ලම ලැබුවා බුදුරජාණන් වහන්සේ. ඒත් මේ පසලස් චරණ ධර්ම අෂ්ට විද්‍යා පසලස් චරණ කියන තව විදිහකින් ගත්තොත් සංසාරේ පුරා පුරුදු කළා වූ දාන සීල භාවනා පුණ්‍ය ක්‍රියාවන් තමයි. දැන් මේ විද්‍යා චරණ ගුණයන්ගේ විද්‍යා චරණ ගුණ රහතන් වහන්සේටත් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණයි බුදුහාමුදුරන්ගේ ගුණයි සම වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විද්‍යා චරණ සම්පන්නෝ කියලා කියනවා. සුගතෝ කියලා කිව්වේ විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ගමනයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කළේ මොකද්ද? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. කොතනින්ද අවබෝධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ බෝධිකාරක ධර්ම පිළිවන්න යම් අවස්ථාවක එතන ඉඳන් සම්මා දිට්ඨිය බුදුහාඳුරන්ට බෝධිසත්වයන් වශයෙන් තිබුණා. මොකද ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. චතුසත්‍ය සම්මා දිට්ඨිය නෙමෙයි. ඒක කම්මසකට සම්මා දිට්ඨිය. ඒකද කියනවා කර්ම කර්මඵල විශ්වාසය පිළිබඳව ඇතිවෙච්ච සම්මා දිට්ඨිය. ඒක නෝන නම් බුදු වෙන්නේ නැවද? බුදු වෙන්නේ නැහැ එහෙනම්. ඒතකොට ඒ සම්මා දිට්ඨිය ඒ ගමනේ තිබුණා. ඒතකොට සම්මා දිට්ඨිය තිබෙච්ච නිසාම අනිත් අංග දිගටම දිගටම ක්‍රියාත්මක වෙන්න එළලා සතර ධ්‍යාන කියන සම්මා සමාධිය පාදක කරගෙන ලෞකික සම්මා සමාධිය පාදක කරගෙන ලැබපු විපස්සනා ඥානයේ හේතුවෙන් තමයි ලෝකෝත්තර ඥානෙ ලැබුවේ. එතෙන් තමයි ලෝකෝත්තර මාර්ග සම්මා දිට්ඨියට ආවේ. ඒතකොට මේ සම්මා දිට්ඨියත් විඥා ඥානත් පසලස් චරණ ධර්ම වෙන් කරගෙන බැ මේ ඔක්කොම එකට තියෙන්නේ. නිසා පසලස් චරණ ධර්ම විඥා ඥාන ආරේෂ්ඨායක මාර්ගයේ ඔක්කොම තමයි සුගතෝ කියන ගුණේ ඇතුළත් වෙන්නේ. දැන් මේකත් තේරුම් ගන්න පුළුවන්. ලෝකවිදු බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරා. ලෝකය කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. මනසත්ගම ඇහැට රූප නැත්නම් කන ශබ්ද නැත්නම් දිවට රස නැත්නම් ශරීර ස්පර්ශ නැත්නම් නාසයට ගන්ධ නැත්නම් ලෝකයක් තියෙනවද? එහෙනම් ලෝකයක් නැහැ. එනිසා ඇහැ කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේක තමයි අපි ලෝකය කියලා කිව්වේ. දැන් මේ ලෝකය අවබෝධ කළා මොකක් වශයෙන්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක තමයි සම්පේ සංඛාර අනිච්ච ආදී වශයෙන් කිව්වේ. දැන් ඇහැ කියන ලෝකය, ඇහැ ලෝකය. ඇහැ අනිත්‍යයි. අනිත්‍ය නේද? ඒකනේ කන්දට දාගෙන ඉන්නේ. අනිත්‍ය වෙලා ඇහැ. තවත් කෙනෙක් දාගෙන තවත් අනිත්‍ය වෙනවා. කන් අනිත්‍ය වෙනවා. අපි දන්නවා අපේ ඉන්ද්‍රියන් අතර අපට වටිනාම ඉන්ද්‍රිය තමයි ඇහැ. අවකාශය. අපි ඇහැ අනිත්‍ය වෙනවා නම් අපට දුකයි ඒක. තපයිද දුකයි? අපිට ඒක දුකයි. අනිත්‍ය නිසා දුකයි, අනිත්‍යයි දුකයි දෙකම තියෙන නිසා ඒක වෙනස් කරන්න බැරි නිසා අනාත්මයි. මේ දේ දැනගෙන මේක තියෙන සංහාව නැති කරන ලෝකීය නිරීක්ෂණ නිසා බුදුහාමුදුරු ලෝක විදු. ඉන්ද්‍රියන් දමනය කරපු නිසා ලෝක විදු. දමනය වෙච්ච බුදුහාමුදුරු දමනය වී ඉස්තරම් දමනය
කියනවා දන්තුන්තු භගවා ගමසාය ධම්ම දේසේති. ඒක කවුද ගමනේ නියුතු? ඉන්නවා දෙවියන් අතර. ඒ ගමනේ මේ නියුත්තන ගමනේ කරන්නේ බුදුහාමුදුරුවෝ උත්තර කෙනෙක් නෑ. බුදුහාමුදුරුවෝ ඇර වෙන කෙනෙක් නෑ. ඒක අනුස්සරෝ පුරිත්තං සාරති. ඒ වෙන කෙනෙක් නැත්නම් ඒ මඟ අවබෝධ කරේ සාතුනාහන්සේ බුදුහාමුදුරුවෝ විතරයි. වෙන කෙනෙක් නැත්නම් ඒ නිසා. ඒක බුදුහාමුදුරුවෝ අනුස්සරයි. ඒක ගමනේදී පුරුද්දට ඒක ලෝකය අවබෝධ කරගන්න නැත්නම් දුකින් මිදීමට ගමනේදී කියන නිදාන ඒක ගමනේ කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන කෙනෙක් නෑ. පත්තාදේව මනස්ථාන මේ ගමනේදී කියන ඉන්න වෙන කොහක් අර්ථනේ දෙවියන් අතර දීපන අතර බුදජනහන්සේ ජනසාකාරයේ නිසා දෙවියන්ට දීපනට ඉතා පත්තාදේව මනස්ථාන බුද්ධෝ මොකක්ද කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිහිටයි බුද්ධෝසෝ භගවා බෝධාය ධම්ම දේශේති. તો භගවා බුද්ධෝ මේ භාග්‍යතුන්හන්සේ බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන කියනවා අවබෝධය සඳහා අනිත්‍යක දේශනා කරනවා. ඒක මෙතන ඉඳන් බුදුහාම මෙතනයි තමයි ආරක්ෂාත් කරලා. බුදුහාමේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළා තාවසේ අවබෝධ කළා. හැබැයි ඒකෙන් දෙන්නේ අපමණයි. ඒකද හේතුව තමයි නැවත ඉතින් ඉතින් යන බව තමයි තාත්තට මේ තාත්තාගෙන් කියනකෝ බුදුහාමේ ඒ පරිදි ප්‍රඥානේ මේකලා කියන බුදුහාමේ උත්පඥානේ සාහිත්‍ය කරන තමයි නැතිවෙච්ච අතනයි. ඒකත් බුදුහාමේ අතම තමයි. ඒක බුදුහාමේ බුද්ධයේදී ඒක. බකල මෙතන විශේෂයෙන් කීපක් කරන්නේ. ඉතිපිට භගවන් අරහන් භගවන් කියන දෙවියන් කියලා තමයි අහන්නේ. ඉතින් මේ ධම්මයේ කියන භගවන් දෙවියන් විදිහට දැයි භගවන්ගේ කියන අරහන් දෙවියන් ඉත්පත් කරන භගවන් කියන තමයි අරහන් දෙවියන්. ඉතිපිට භගවන් සම්මා සම්බුද්ධ භගවන් කියන තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. භගවන් කියන තමයි විද්‍යා කරන සම්බුද්ධ මේ දින අතම බුද්ධයෙක් කියන යන කල්ම ඔක්කොම භගවන් කියන එක කියන්නේ. බුදුගුණ අනන්තයි කියන. බුදුගුණ අනන්තයි කියනවා නම් කොහොමද බුදුගුණ නම් එකට කරන්නේ? භගවන් කියන ගුණය පැති ඇවිල්ලා අන්තිමටම එකතු වෙන ආකාරයට කියන්නේ භගවන් කියන එක තියෙනවා. දැන් සත්‍යයක් කියන්නේ සත්‍යයක් කියන්නේ අනන්ත බව තමයි. ඉතින් භගවාන් භාග්‍යවතුන්ගේ භගවාන්ගේ සීතල තමයි වහන්සේ සීතල. භගවාන්ගේ සීතල තමයි සම්මා සම්බුද්ධ කෙනේ සීතල. මේ අතල එකට විද්‍යාවුනේ තමයි ගලින අතල එකට එකතු කරලා ගත්තාම ආපෝ භගවාන්ගේ තමයි හැදෙන්නේ. ඒ නිසා සත්‍යයක් වශයෙන් වෙනවා. ඒකට බුදුදෙණි අනන්තයි. දැන් මෙන්න මේ දින අත මේ දින නම් මේ විදිහට මානසික දරාගෙන මේ වගේ බෝධි පූජාවක් කරන ධ්‍යාන ඒකට දැන් ගන්නවා. ඒක කරන්නේ යනකතම මම ප්‍රතිපත්තියක පිළිදෙ කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මොන ආර්ථිකවාදයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය සඳහා අඩු ගැනීම උත්සාහ කරන කෙනෙක් වෙන්නට ඕනේ. උත්සාහයක් නැත්නම් යා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. උත්සාහයක් නැති කෙනාට නමෝ තස්ස භගවතුන් කියලා කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් දැන් අපි පංචින්දි පිළිදලා මේ විදිහට බුදු ගුණ පිට දැනගෙන අපි පොඩි භාවනාවක් කරමු. මේ භාවනාව මෛත්‍රියත් එක්ක සම්බන්ධ කරලා. මම පෙන්නන්නම් මේ විදිහට භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සක්කා භවන්ත සුඛිතස්සා. භාග්‍යවතුන් වහන්සේගේ අරහං බුදු ගුණ තේදී සියලු සත්ත්වයෝ සුවපත් වූ වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සක්කා භවන්ත සුඛිතාර්ථ භගවතෝ සම්මා සම්බුද්ධෝ බුද්ධ ගුණ තේජේන නෙමෙයි. සම්මා සම්බුද්ධෝ කියන්නේ ගුණයෙන් යුක්ත කෙනාටයි. භගවතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේම දීපත් කළා ගුණය විතරයි එතකොට ගන්නෙ සම්මා සම්බුද්ධ කියන ගුණය. එතකොට භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සක්කා භවන්ත සුඛිතාර්ථ භගවතෝ විද්‍යාචර්ය සම්පන්නෝ නෙමෙයි. විද්‍යාචර්ය සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්ති සුඛිතස්සා. සුගතෝ නෙමෙයි සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්ති සුඛිතස්සා. එහෙම කියාගෙන ගිහලා බුද්ධෝ නෙමෙයි බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්ති සුඛිතස්සා. මොකද මේකේ තේරුම?
සබ්බේ සත්තා භාවිත විතක්කා කියන කොටස තියෙන්නේ ඔබේ සීලය. සීලය තහවුරු වෙනවා. බුදුහාමරංගේ බුදුගුණ ටික සිහිපත් කිරීමෙන් තමයි ශ්‍රද්ධාව තහවුරු වෙනවා. තහවුරු වෙන්නේ කෙලෙස් සත්‍යය සුනී වෙලා යනවා. සීලය තහවුරු වෙද්දී බුදුහාමරු දැක්වීම නිකම්ම ඔයත්න්ට පුළුවන්කම ඇති වෙනවා. පංචශීලයේ මහා පුදුම දෙයක්. දැන් බලන්න බුදුහාමරම දේශනා කළා නම් මහන්තං භෝගක්ඛංසං අධිගච්ඡති කියලා. එහෙනම් අමුතෙන් කියන දෙයක් නැහැ. ඔයත් සපවත් වෙනවා කියන එකට. මට අමුතෙන් අප වෙන දෙයක්වත් නැහැ ඉති. හා ඒක තියෙනවා එක. ඒ වගේම අනිත් ගුණ කිව්ව විසරද වූ උපසංගමති පංචින් රකින්නවා නම් මනස පිරිසිදුනොත් බුද්ධි වැඩෙනවා, සිහික සිහිනවල තියෙනවා, දක්ෂ කෙනෙක්. ඒ නිසා ඒක නැත්තාට විසරදත්වය ඇති වෙනවා. භෝග සම්පත්තියත් එක ඒ නුවණ තියෙනකොට විසරදත්වයකුත් තියෙනවා. ඒ වගේම කල්යාණ කීර්ති සබ්දයක් එනවා, යහපත් කීර්ති ගෝෂාවක් එනවා. ඒ වගේම මැරෙන්න බයක් නැහැ. මැරෙන නරක තැනකට යන්නේ නැහැ. අවශ්‍ය සියලු දයක් මේ පිටි තියෙනවා. හදයි මම එක පාරක් කියවන්න ඉගාවට අපි අවසන් කරමු.
භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු අනුත්තරෝ පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. සාදු සාදු.